අපි දැන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් වූ සෞඛ්‍ය ප්‍රශ්නයක් පිළිබඳව. මේක ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයේ හැම දිනටම බලපාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට මේ දවස්වල පත් වෙලා තිබෙනවා. ආතරයිටිස් එමෙතතම් හන්දිපත්‍රුදාව ලෝක ආතරයිටිස් දිනේ හෙටට එදී තිබෙනවා. නමුත් හෙට දවසේ අපේ වැඩසටහන නොමැති වීම හේතුවෙන් අද දවසේදී SBS සිංහල වැඩසටහනෙන් ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ලෝක ආතරයිටිස් දිනේ කියලා හැඳුන්වුවාට ආතරයිටිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනේ විදිහට තමයි මේ දිනේ සැලකෙන්නේ. නිසාම අපි අද දවසේදී හිතුවා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපේ වැඩසටහනෙන්. මේ සම්බන්ධව කතා බහ කිරීමට අපි ඊටාම ගෞරවයෙන් සම්බන්ධ කරගත්තා මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතාව. අයිබෝන් සුබ උදෑසනක් කියා පිළිගන්නවා ඔබතුමාව අපේ වැඩසටහනට.
අයිබෝන් සුබ උදෑසන.
හොඳයි වෛද්‍යතුමනි, මම මුලින්ම දැනගන්නට කැමති දැන් මේ පොදු ආහාරයේ ආතරයිටිස් ලෙස හඳුන්වන தත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව අපි පැහැදිලි කරගන්නේ කොහොමද? මේ සඳහා තියෙන හේතු මොනවද?
ඔව්, ආතරයිටිස් කියන්නේ අපිට ඉතාම සුලභව වහන්න ලැබෙන පදයක්. අපි සරලව සිංහලෙන් කියොත් හන්දි රුදාව. හන්දි කැක්කම කියන එකද මේ ආතරයිටිස් කියන්නේ. දැන් මේකේ වර්ග කීපයක් තියෙනවා. මේ හන්දි කැක්කමට හේතු වෙන ආතරයිටිස් වර්ග ගණනාවක් තියෙනවා. ඒ අතරින් අපි නිකන් පොදු ආහාරයේ ආතරයිටිස් කියන වචනෙන් හඳුන්වන්නේ බොහෝ විට ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය. දැන් මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය එන්නේ සන්ධි භාවිතා කිරීම නිසා ගෙවීමෙන්. ඒකට එකෙන් අපිට තේරුම් යනවා වයස වැඩි වෙනවත් එක්ක මේ තත්ත්වය වැඩියෙන් දකින්න හම්බ වෙනවා. මේක ගෙවීම නිසා වෙරෙන්ටයා කියන ගණේ සන්ධි වලට වෙන ප්‍රශ්නයක්. මේකද වෙන්නේ සන්ධියක් හදන අස්ථි දෙකේ මූණක් දෙක ආවරණය කරන කාටිලේජ් කියන පටකය අපි දන්නවා. එය ගෙවීමට ලක් වෙනවා. ඒ හේතුවෙන් තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. සුලභවම බර දරන සන්ධි, ඒ කියන්නේ උකුල් සන්ධිය, දණහිස් සන්ධිය, මේවා ගැනනේ අපිට ආතරයිටිස් කියලා වැඩිපුරම අහන්න හැම වෙන්නේ, පැමිණිලි කරන්නේ. එතකොට මේ බරදරන සන්ධි වලට මේ තත්ත්වය බලපානවා වැඩි. ඊළඟට මේ සුලභ ආතරයිටිස් වර්ගයේ අමතරව වෙනත් සන්ධි රෝග ගණනාවක් තියෙනවා. ස්වයං ප්‍රතිදේහ නිපදවීමෙන් සන්ධි රෝගී තත්ත්වයට පත්වෙන අවස්ථාවක් තමයි රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ. එයත් බොහෝ දෙනෙක් අසාති වෙන වචනයක් මම හිතන්නේ. මේ රූමටොයිඩ් ආතරයිටිස් කියන තත්ත්වයේ විශේෂය තමයි මේක සන්ධි වලට විතරක් නෙමෙයි ශරීරයේ අනිත් පටක බොහොමයකට, ඉන්ද්‍රියන් බොහොමයකටත් බලපාන තත්ත්වයක්. ඊළඟට විශේෂ තත්ත්ව තියෙනවා ආතරයිටිස් වර්ග. විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව කශේරුකාවල පැන නගින සන්ධි ප්‍රදාහයක් නිසා එන ආතරයිටිස් වර්ගයක් තියෙනවා. ඊළඟට කටි කශේරුකා අපේ තුනටි ආශ්‍රිතව එන ආතරයිටිස් වර්ගයක් තියෙනවා. ඊළඟට පොතු කබර රෝගය සමග, සොරයිසිස් රෝගය සමග එන විශේෂ ආතරයිටිස් වර්ගයක් තියෙනවා. මේවා විශේෂ තත්ත්ව ආතරයිටිස් කියලා හඳුන්වනවා. ඊළඟට වෛරස් ආසාදන නිසා ඒක තාවකාලික වෙන සන්ධි කැක්කුමක්. එයත් ආතරයිටිස් ගණේ තමයි වර්ග කරන්නේ. ඊළඟට මතක තබා යුතුයි කුඩා ළමුන්ටත් හන්දි කැක්කුම් සහිත ආතරයිටිස් රෝග වර්ග තියෙනවා, හැදෙන්න පුළුවන්. මේ තමයි ආතරයිටිස් කියන පදයේ යටතට එන විශාල රෝගී තත්ත්ව සංඛ්‍යාවගෙන් ප්‍රධාන දේ කීපයක් මම මේ සඳහන් කරේ. මේවයින් සමහර රෝගී තත්ත්ව වලට අපි හේතු දන්නවා, සමහර ඒවාට 100%ක් හේතු දන්නේ නැහැ. කෙසේ වෙතත් හේතුව දැන හෝ නොදැන මේවා පාලනය කළ හැකි තත්ත්ව බවට පත් වෙලා තිනවා. පවුලේ ආර බලපානවා බොහොමයක් ආතරයිටිස් වර්ග වලට. ඊළඟට වැදගත් දේ තමයි මේවා බෝවන රෝග නෙමෙයි, කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ.
ඔව්, දැන් ආතරයිටිස් රෝගයේ රෝගී ලක්ෂණ මොනවද කියලා අපි කතා බහ කරොත්
සුලභම රෝග ලක්ෂණය තමයි රෝගීන් බොහෝ දෙනෙක් පැමිණිලි කරන රෝග ලක්ෂණය තමයි හන්දි රුදාව, හන්දි කැක්කුම. ඊළඟට හන්දි ඉදිනීම. ඊළඟට හන්දි වල තද ගතිය. අපි හන්දියක් හොලවන්නේ වෙනකට වඩා තදයි. විශේෂයෙන් මේක උදේ කාලයේ වැඩි. ඊළඟට ව්‍යායාමයෙන් පස්සේ හන්දි කැක්කුමක් තියෙන එකක් වැඩි වෙන ගතිය. ඊළඟට අර ප්‍රධාන සන්ධි වලට අමතරව උකුල් දණහිස් වගේ ප්‍රධාන සන්ධි වලට අමතරව ඇඟිලි පුරුක් වල ඉදිමම, කැක්කුම, මද උණ ගතිය, කොන්දේ කැක්කුම, බෙල්ලේ කැක්කුම, වෙනදා නැති විඩාබර ගතියක් දැනීම, මේ සියල්ලම ආතරයිටිස් ගැන සැලකිරීමත් විය යුතු රෝග ලක්ෂණ.
අපි කතාබහ කරමින් සිටින්නේ හෙට දවසටේදී තිබෙන ලෝක ආතරයිටිස් දිනය නිමිත්තෙන් ආතරයිටිස් රෝගය පිළිබඳව සහ ඒ රෝගී තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග වෛද්‍යතුමනි අපි ඊළඟට කතාබහ කරමු. දැන් මේ රෝගී තත්ත්වයන් විනිශ්චය කරගන්නේ කොහොමද කියලා?
මේ රෝග ලක්ෂණ සහිතව රෝගියෙක් වෛද්‍යවරයෙක් ගාවට පැමිණියම රෝග විනිශ්චයට ඉතාමත් වැදගත් වෙන එක්ස්රේ පරීක්ෂණ කිරීම, මේ උකුල් සන්ධි හෝ ධනේ සන්ධි හෝ මේ ප්‍රශ්නයට ලක් වෙච්ච සන්ධි, සමහරවිට කොඳු වැටපේලේ යම් කිසි විශේෂිත කොටසක්, බෙල්ල තුනටි ආශ්‍රිත කොඳු වැටපේලේ කොටස්, ඊළඟට අත්වල එක්ස්රේ පරීක්ෂණ, මේවා බොහෝ උපකාර වෙනවා රෝග විනිශ්චය කරන්න. ඊට අමතරව අපි ලේ පරීක්ෂණ කිහිපයක් පාවිච්චි කරනවා, විශේෂයෙන් ආතරයිටිස් වර්ගය හඳුනා ගැනීම සඳහා. ඒ වගේම මේ වෙලාවේ තියෙන රෝගයේ උත්සන්න භාවය කොහොමද කියලා තීරණය කර ගැනීම සඳහා ලේ පරීක්ෂණත් පාවිච්චි කරනවා.
ඔව්, අපිට පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්න, මේ ඕස්ට්‍රේලියාවේ බහුලවම තියෙන ආතරයිටිස් රෝගී තත්ත්වය මොකද්ද?
නිසැකවම ඔස්ටියෝ ආතරයිටිස් කියන ප්‍රභේදය තමයි වැඩිපුර දකින්න හම් වෙන්නේ. ඒ කියන්නේ අපි කලින් කිව්වා වගේ හන්දි ගෙවීම නිසා වියපත් වීමත් සමග හටගන්න ආතරයිටිස් වර්ගය.
හොඳයි, අපි සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මේ කාරණා පිළිබඳව කතාබහ කරමු. දැන් මේ පොදු පිළිගැනීමට අනුව ආතරයිටිස් වලින් ආබාධිත තත්ත්වයකට පවා පත්වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඇත්තටම කුමන ප්‍රතිකර්ම විදිද මේ සඳහා ඕස්ට්‍රේලියාවේ භාවිත කරන්නේ?
ආතරයිටිස් සම්බන්ධව ප්‍රතිකර්ම ගැන කතා කරද්දී මුලම වාක්‍ය විය යුත්තේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරේ ආතරයිටිස් කියන්නේ තවදුරටත් මේ ආබාධිත තත්ත්වයට පත්වීමෙන්ම කෙලවර වෙන, ඒ කියන්නේ ඩිසේබල් වෙලා කෙලවර වෙන රෝගී තත්ත්වයක් නෙවෙයි. මේ කුමන වර්ගයකවත් ආතරයිටිස් ගැන කතා කරනකොට මේ බොහොමයක් වර්ග නිත්‍යවට සුව කරන්න බෑ. ඒක තමයි ඇත්ත. නමුත් ඒ වගේ මැස්සක් තමයි මේ රෝග සියල්ලම ජීවිතයට තරජනයක් නොවන විදිහට තාම ගුණාත්මකව යහපත් ජීවිතයක් ගත කළ හැකි තත්ත්වයට අන් අයගේ උපකාරයකින් තොරව ස්වාධීනව තමුන්ගේ වැඩකට ඉතු කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයට ඉතාම සොඳින් පාලනය කරන්න පුළුවන් නූතන වෛද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන. ඒ වගේම අපිට දැන් අසනීපයකට ප්‍රතිකාරය කියපුවාම මුලින්ම මතක් වෙන්නේ බොහොමයක් අයට බෙහෙත් පෙත්තක්. ඒ මතය ඒක දුර්මතයක්. ඒක මේ ආතරයිටිස් වලට ප්‍රතිකාර කිරීමේදී බැහැර කළ යුතුමයි. දැන් උදාහරණයක් හැටියට ඔබේ ප්‍රතිකර්ම පිළිබඳ ප්‍රශ්නයට උත්තරේ පළවෙනි කාරණේ හැටියට මම කියන්න කැමති ආහාර පාලනය. ඒ කියන්නේ කිතන්න පුළුවන් කොහොමද ආහාර පාලනයෙන් හන්දියක් ලෙඩක් පාලනය කරන්න කියන්නේ. මෙන්න මෙහෙමයි. දැන් අපි ස්ථූල වෙන ආහාර ගොඩක් අපේ ආහාර වට්ටෝරුවේ තියෙනවා නම් ඉදිනේදා ශරීරේ බර වැඩි වෙනවා. එතකොට මේ අපේ හන්දි වලින් තමයි ශරීරේ බර දරාගෙන ඉන්නේ. ප්‍රශ්නයකට ලක් වෙච්ච හන්දියකට වැඩිපුර බරක් වැටෙනකොට ඒ ප්‍රශ්නේ උග්‍ර වෙනවා. එතකොට මේ රෝග සියලුම වර්ග ආතරයිටිස් උත්සන්න වීමේ වේගය වැඩි වෙනවා. මේ සඳහා ඇත්තටම පෝෂණ වේදේව්‍ය සහාය ගැනීමත් ඉතාම වැදගත් දීර්ඝකාලීනව බලද්දී. ඊළඟට දුම්බීම නැවැත්වීම ඉතාම වැදගත්. ඊළඟට ව්‍යායාම. ප්‍රමාණවත් ව්‍යායාමයක් කරනවා වගේම ප්‍රමාණවත් විවේකයක් ගැනීමත් ආතරයිටිස් පාලනය කරගන්න හරි වැදගත්. දැන් ව්‍යායාම කියනකොට ප්‍රධාන වෙන්නේ පිහිනීම, බයිසිකල් පැදීම, ඇවිදීම කියන ව්‍යායාම. තමුන්ට පිහිනීමේ කියව නැත්නම් ඒක හැමෝටම බැරි වෙන්න පුළුවන්. බයිසිකල් පැදීම පුළුවන් ඉතුරු අයට, ඊළඟට ඕන කෙනෙකුට පුළුවන් ඇවිදීම කියන එක. ඒ වගේම සිහිත බලන්න ඕන මේ හන්දියක වේදනාව වැඩි වෙනකොට ව්‍යායාම නවත්තන්න ඕනේ. ඒ වේදනාව පාලනය කරගන්න උතුරු වෛද්‍ය උපදේශනෝ ඒ වේදනාව සමනය වෙනතුරු ව්‍යායාම නැවැත්විය යුතුයි. දැන් ආහාර ලැබීම නැවැත්වීම ව්‍යායාම, ඒ වගේම මේ කැක්කුම එන වෙලාවට අපි අර මුලින් කිව්වා වගේ බෙහෙත් තෙත්තක් කරා යන්න කලින් වැදගත් ඊවල තියෙන උණුසුම් බෝතලයක් ඔය උණු වතුරෙන් තැවීම, එතකොට ඔය හීට් පැක් එකක් පාවිච්චි කිරීම, මේ වගේ අපි හිතනවට වඩා වේදනාව සමනය වෙනවා විශාල වශයෙන්. එතකොට ඒකේ වැදගත් දේ තමයි මේ බෙහෙත් වුණකොට වගේ අතුරු විපාක එන්නේ නැහැ මේ වැනි උපක්‍රම වලින්. සීතල කියන්නේ සාමාන්‍යයෙන් හන්දි පතුරුදාව වැඩි වෙන කාරණයක් කියන්නේ අපි පාරම්පරිකව දන්නවා, අහලා තියෙනවා. එතකොට හන්දි රෝග තියෙන අය සීතල මගහැරීම ඉතාම වැදගත්. උණුසුම් ඇඳුම් ඇඳගෙන සිටීම, මේ කැක්කුම එනකොට තැවීම ආදී දේ. මේ ප්‍රතිකර්ම වලින් බෙහෙත් බීමකින් තොරව ජීවිතයේ ගුණාත්මක බව ඉහළ යනවා මම කලින් කිව්වා වගේ. දැන් ඊළඟ අංකය හැටියට තමයි බෙහෙත් ගැන කතා කරන්න පුළුවන්නේ. දැන් ආතරයිටිස් සඳහා අපි පාවිච්චි කරන බෙහෙත් වලින් කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි වේදනාව සමනය කරන එක. දෙවෙනි එක තමයි ඉදිරියට රෝගේ උත්සන්න වීම වළක්වා ගන්නවා. මේ රෝගේ නරකතර යන එක අඩු කරනවා. එතකොට මේ වේදනාව සමනය කරන බෙහෙත් මේ පැනඩෝල්, ආයිබුප්‍රොෆන් වැනි බෙහෙත් වෛද්‍ය නිර්දේශයකින් තොරව අපිට ගන්න පුළුවන්. මේ ඔසුසලකට ගිහිලා ගන්න පුළුවන්. මේකේ තියෙන යම්කිසි භයානකමකුත්, වේදනාව සමනය කරගත හැකියාව වගේම භයානකමකුත් තියෙනවා. මේ 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 විශේෂයෙන් මේ ආයිබුප්‍රොෆන් අයිති වෙන කාණ්ඩයේ ඖෂධවල දීර්ඝ කාලීනව අතුරු විපාක ඉතාම වැඩි. එතකොට අපි මේ කඩෙන් අරගෙන ගන්න පුළුවන් පෙත්තක් උනත් ගැනීමට පෙර වෛද්‍ය මතයේ විමසීම ඉතාම වැදගත්. මොකද වෛද්‍යවරයෙක් ඔබට මේ වේදනානාශකයක් දෙනකොට නිකම්ම වේදනාව සමනය කිරීමනේ දහසක් දේ හිතනවා. ඒකේ අතුරු විපාක ඔබ දැනට පාවිච්චි කරන වෙනත් බෙහෙත් සමග ඒවා අන්තර්ක්‍රියා කරනවාද, මේ සියල්ල සලකා බැලිය යුතුයි. ඒ නිසා මේ ඕවර් ද කවුන්ටර් ඔසුසලට ගිහිලා නිකන් කවුන්ටරෙන් ගත හැකි බෙහෙත් සීමා රහිතව පාවිච්චි කිරීමෙන් වළකින්න ඕන මේ ආතරයිටිස් තියෙන රෝගීන්. ඊළඟට මේ දීර්ඝකාලීනව රෝගය උත්සන්න වීම වළක්ව ගන්න තියෙන ඖෂධ වෛද්‍ය නිර්දේශය මත පමණයි ඔබට ගත හැකි වෙන්නේ. ඒවා සංඛ්‍යාවෙන් ඉතාම වැඩි, ඒවා වසරින් වසර අලුත් වෙනවා. ඒ වගේ අතුරු විපාක අඩු වෙන ඖෂධ එන්න එන්න දැන් නිෂ්පාදනය කරගෙන යනවා. ඒ සඳහා වෛද්‍ය උපදෙස් අනිවාර්ය වෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ හෙටට යෙදී තිබෙන ලෝක ආතරයිටිස් දිනය නිමිත්තෙන් ආතරයිටිස් රෝගය සහ එයින් මිදෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග අපි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිව ඒ වගේම අපේ අසන්නන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට සුබ දවසක්.